Honorable Lakmari Hemachandra, you have 20 minutes. Order, please. Honorable Professor Sena Nanayakkara from the panel of chairs will be taking the chair.
සභාපතිතුමනි
ලක්මාල් හේමචන්ද්‍ර මහත්මයා
පොයින්ට් ෆෝර් එකක් ඉල්ලා සිටිනවා ගෞරව
මන්ත්‍රීතුමා මොකද්ද ඇයි ඔබ
නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මේ ගරු සභාවත් රටත් නොමග යන ප්‍රකාශයක් කළා
නෑ මන්ත්‍රීතුමා නෑ
අරු මන්ත්‍රීතුමා එකක් තමයි රජයේ බදු මුදල්
නෑ ඔබතුමා නෑ 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 අපි ඔක පොයින්ට් ගන්න නෙමෙයි නේ මන්ත්‍රීතුමා නෑ කරුණාකර වාඩියෙන් කරුණාකර වාඩියෙන් අපි 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 වාඩියෙන් වාඩියෙන් හරි
හරි
හරි වාඩියෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමිය කතා කරන්න
සභාපතිතුමනි මට අද අයවැය විවාදයේ මෙම කතාව සිදු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා මම හිතනවා අද අපි මේ අයවැය විවාදයේ මේ කතාව කරද්දී ඇත්තටම අපි මේ පුළුල් වශයෙන් කතා කරන්නට ඕන අපි අයවැය සම්බන්ධයෙන් මේ අපේ දෙවෙනි අයවැය එතකොට අපි පළවෙනි අවුරුද්ද මම දැන් ජනාධිපතිතුමත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා අපේ පළවෙනි අවුරුද්ද අපි වැඩිපුරම ගත කළේ ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා මොකද අපි බලයට එන අවස්ථාවේදී අපි බලයට එන අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ රජයක් විසින් කුමනාකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේද යන්න ගැන බොහොම පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ලියලා තියෙන අවස්ථාවලදී සහ වේදිකාවේ ඉතාමත් පැහැදිලිව අපි මේක පැහැදිලි කරලා තිබෙන අවස්ථාවකදී පවා විපක්ෂයේ විසින් දිගින් දිගටම දුර්මතයක් ගොඩනැගුවා ජාතික ජනබලවේගයේ රජයක් ආවොතින් ආර්ථිකය ඉතා කෙටි කාලීනව අර්බුදයකට ලක්වීමට නියමිතයි කඩාවැටීමකට ලක්වීමට නියමිතයි කියලා. ඒක නිසා අපිට රජයක් හැටියට වගකීමක් තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂයක් හැටියට වගකීමක් තියෙනවා. අපි අතින් කිසිදු වැරැද්දක් නොවි ආර්ථික ස්ථාවරත්වයේ ඉතාමත් අඛණ්ඩ ලෙස පවත්වාගෙන යෑමේ වගකීමක් අපි මත තිබුණා. ඒ අනුව තමයි අපි පළවෙනි අවුරුද්ද විශාල වශයෙන් ආර්ථිකයේ ස්ථාවර කිරීම සඳහා ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළේ. ඒ අනුව තමයි සභාපතිතුමනි අපි අයවැය කතාවේ ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා පළවෙනි අවුරුද්දේ අපේ භාණ්ඩ අපනයනය ඇමරිකන් ඩොලර් බිලියන අපගේ භාණ්ඩ අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 8.5 සිට ඇමරිකන් ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වෙලා තියෙනවා සේවක ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 4.8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වෙලා තියෙනවා සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2.3 සිට ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වෙලා තියෙනවා ඒ වගේම අපේ ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8 සිට රුපියල් ට්‍රිලියන 1.5ක් දක්වා වැඩි වෙලා තියෙනවා සමස්ත කොටස් වෙළඳපොළ ඉතාම ඉහළ ගේක මේ වෙනකොට පවතිනවා රුපියල් කොටස් ඒකක 23000කට පමණ ඉහළ ගිහින් තියෙනවා ඒ වගේම තමයි අපේ විදේශ විනිමය සැලකිය යුතු ලෙස ස්ථාවරක අගයක මේ වෙලාවේ තියෙනවා යම් යම් අභියෝගයේ සම්බන්ධයෙන් තියෙනවා නමුත් අපි ඒක බොහොම ස්ථාවරව පවත්වා ගැනීමේ කටයුත්තක් කරලා තියෙනවා විශේෂයෙන්ම කතා කරන්නට ඕන සභාපතිතුමනි මේ අවස්ථාවේදී අපි රටක් හැටියට ආඩම්බර වෙන්න ඕන දෙයක් මං හිතන්නේ මුළු රටක් හැටියට අපි ආණ්ඩුවක් හැටියට ආඩම්බර වෙනවා අපි පළවෙනි අවුරුද්දේදී අපේ මූල්‍ය විනය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය මම හිතන්නේ අපි මේ මේ අයවැය තුල එකෙන අපි මේ අයවැය සාකච්ඡාව තුල අපිට හැමතිස්සෙම එන ප්‍රධානම චෝදනාවක් තමයි මම හිතන්නේ විපක්ෂයේ කතා සියල්ලම වගේ සාරාංශකට ගත කරලා ගත්තොතින් ඒවයි සාරය ගත්තොතින් මේවයි තියෙන්නේ මේ කිසිම දෙයක් ගැන නොසතුටක් නෙමෙයි මේ සිද්ධ වෙලා තියෙන දේවල් ඒ කියන්නේ අපේ රටේ අපනයන ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා සංචාරක ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා බදු ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා වියදම් කළමනාකරණ ඉතාමත් හොඳින් සිද්ධ වෙලා තියෙනවා අපේ ප්‍රාථමික අයවැය ශේෂය ඉහළ ගිහිල්ලා තියෙනවා මේ වගේ සමස්තයක් ලෙස ගත්තම ආයවැය තුල නැත්නම් පසුගිය අවුරුද්දේ රජයේ පර්ෆෝමන්ස් එක බැලුවම අපි කරලා තියෙන දේ දිහා බැලුවම ඒක සම්බන්ධව කියන්න දෙයක් නැහැ නමුත් සභාපතිතුමනි ඔවුන්ගේ පොදු වෙන විවේචනයක් තමයි විවේචනයකට වඩා මම හිතන්නේ මේක ඒගොල්ලන්ගේ පැත්තෙන් එන හිත්‍රි දීමක් ඉඳා එන කතාවක් හැටියට තමයි පේන්නේ. ඒගොල්ලෝ කියනවා මේ අපි කරපු දේවල් තමයි, එහෙම නැත්නම් අපි කරන්න හිටපු දේවල් තමයි රජයේ මේ අවස්ථාවේදී කරගෙන යන්නේ කියලා. මං හිතන්නේ ඒක බොහොම මේ පැහැදිලිව හැම කතිකයෙක්ගේම වගේ ප්‍රකාශ වෙනවා. මන්ට මතක හැටියට කබීර් හෂීම් මන්ත්‍රීතුමා මීට දවස් කිහිපයකට පෙර ඔහුගේ කතාවේ කියනවා මාක්ස්ලින් ගැන කතා කරලා අපි වෙන වැඩක් කරනවා කියලා. ඒ වගේ මේ එවැනිම අදහසක් හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාගිරුත් මතු වෙනවා. සමගි ජන බලවේගයේ ඔක්කොම වගේ මන්ත්‍රීවරුන්ගේ මේ අදහස මතු වෙනවා. දැන් අද නාමල් රජපක්ෂ මන්ත්‍රීතුමත් ඒගොල්ලෝ කරන්න හිටපු දේවල් අපි කරා කියන අදහස කියාගෙන යනවා. මම හිතන්නේ මෙන්න මේ කාරණේ අපි මම පොඩි වෙලාවක් අරගෙන පැහැදිලි කරගන්නම්. මෙන්න මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන මේ මොකද්ද මේ තියෙන හිත්‍රිදීම කියන එක. මේගොල්ලන්ට තියෙන මේ මේක මම හිතන්නේ මේක ඉන්ෆීරියොරිටි කොම්ප්ලෙක්ස් එකක්. මේක එක්තරා ආකාරයක හීනමානයක්. Tamanta කරගන්න බැරි වෙච්ච දෙයක් වෙන කවුරු හරි කරද්දි අපිත් මේක කරන්නයි හිටියේ. අපි 2010 දී මේක ප්ලෑන් කළා. අපි 2015 දී මේක ප්ලෑන් කළා. අපි අපිට කරගන්න බැරි වුණා. දැන් ඕගොල්ලෝ කරනවා වගේ චෝදනාවක් තමයි දැන් මේ අපිට ගේන්නේ. ඒ ගේන ගමන් පෙන්වන්න හදනවා අපි අපේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස, එහෙම නැත්නම් අපි දේශපාලන පක්ෂයක් ලෙස අපි කියපු දේ නෙවෙයි කරන්නේ කියලා. මම හිතන්නේ මෙන්න මේක තේරුම් ගන්නට ඕන. මේක බොහොම නෑ. දැන් මාක්ස් ලෙනින්ම මේ මාක්ස් ලෙනින්වයි කබීර් හෂීම් මහත්මයා සඳහන් කරපු හින්දාම මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපේ ඉතිහාසයේ. ඒ කියන්නේ අපි මාක්ස්වාදී ලෙස ඉතිහාසය තේරුම් ගත්තොතින් මාක්ස්වාදී ලෙස ඉතිහාසය තේරුම් ගත්තම මේ මාක්ස්වාදය කියලා කියන්නේ සමාජ සංවර්ධනය පිළිබඳ දේශපාලන න්‍යායක්. මේ දේශපාලන න්‍යාය අනුව සමාජයක් එක තැනක ඉඳන් තව තැනකට ගමන් කිරීමේ එක් එක් අවදි තියෙනවා. එක් එක් අවදි තියෙනවා. වැඩවසම් අවදියක් තියෙනවා, ධනේශ්වර අවදි තියෙනවා, ඉන්පසු වෙන සමාජවාදය කියලා අවදියක් මාක්ස් නම් කරනවා. මේ එක් එක් අවදිය පසු කරමින් තමයි අපි යන්නට ඕන. ධනේශ්වර ආර්ථිකය කියන එක, එහෙම නැත්නම් ධනවාදය කියන එක මාක්ස්වාදයේ සම්පූර්ණ ලෙස නෙගටිව් හැටියට පිළිගන්න දෙයක් නෙමෙයි. මාක්ස්වාදය තුල ධනේශ්වර ආර්ථිකය පෙන්වන්නේ සමාජවාදය සඳහා ගමන් කිරීමේදී අවශ්‍ය එක පියවරක් හැටියටයි. ධනේශ්වර පන්තියට තමයි වගකීම තියෙන්නේ ධනේශ්වර ආර්ථිකය සංවර්ධනය කිරීමේ. එතකොට මේ ධනේශ්වර පන්තියේ පක්ෂ කියලා Tamanma පිළි අරගෙන එහෙමනේ පෙනී සිටින්නේ. මේ 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 පැමිණිල්ල තුල තියෙන කතාව ඒකයි. අපි කරපු වැඩේ ඕගොල්ලෝ අපි කරන්න ඕන වැඩේ ඕගොල්ලෝ කරනවා කියන කිව්වම මේ අපේ වැඩේ ඕගොල්ලන්ගේ වැඩේ කියලා කඩාගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩේ ධනේශ්වර සංවර්ධනය, අපේ වැඩේ වෙන එකක් කියන එක. අපි ඒක මොහොතකට පිළිගමු. එතකොට අපි බලන්නට ඕන මොකද්ද මේ ඇයි එහෙනම් මේ ධනේශ්වර සංවර්ධනය ලංකාවේ වෙලා නැත්තේ? අවුරුදු 1948 අපි නිදහස ලැබුවාට පස්සේ අවුරුදු 76ක් ගමන් කරලා 2022 අපිට අවසානයේ උරුමුණේ මොකද්ද මේ දේශපාලන පක්ෂ අවුරුදු ගණනාවක් රට පාලනය කළා? එකම දේශපාලන පක්ෂ දෙකක්. අද වෙනස් මුහුණුවරකින් ඉන්නවා. සමගි ජන බලවේගය කියලා එක්සත් ජාතික පක්ෂයෙන් ආපු එකක් තියෙනවා. පොදු ජන පෙරමුණ කියලා නිදහස් ජාතික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු එකක් තියෙනවා. නමුත් මේ එකම දේශපාලන සම්ප්‍රදායක්. එතකොට ඔවුන් දීර්ඝ කාලයක් රට පාලනය කරලා රට බංකොලොත් භාවයට ගෙනිච්චේයි. සාර්ථකත්වයට පියවරු 100ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි මූල්‍ය විනය හදාගත්තා කියලා කිව්වහම, ආදායම් වැඩි කරගත්තා කියලා කිව්වහම, භාණ්ඩාගාරයේ ට්‍රිලියනක් තියෙනවා කියලා කිව්වහම, ඒක ගැන තමන්ගේ කෑල්ල කියවන්න, ඒකේ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න ඕනතරම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් කවුද අසාර්ථකත්වයේ පියතුමා? අපේ රට 2022 බංකොලොත් භාවයට පත් වුණේ කාගේ වැරද්දෙන්ද? ඒත් අපි බලනකොට මෙන්න මේ සංවර්ධනයේ අවශ්‍ය පියවරක් අපිට තියාගන්නට බැරි වුණා. අපි පුනරුදය කියලා කතා කළේ අපිට අහිමි වෙච්ච අවස්ථාව. අපිට අහිමි වෙච්ච අවස්ථාවේ සංවර්ධනයේ කොටසක් තියෙනවා. ඒක ධනේශ්වර පන්තියේ තියාගන්නා පක්ෂවලට කරන්න බැරි නම් සාමාන්‍ය ජනතාවකින් ඇවිල්ලා ඉන්න අපි වගේ පන්ති අපේ ව්‍යාපාරයට මේක කිරීමට සිද්ධ වෙනවා. ඒක අවශ්‍ය පියවරක්. ඒක අවශ්‍ය පියවරක්. ඒක මේ මම හිතන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා, සරෂ දිසිල්ල මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා මාක්ස්වාදී කියවලෙන්න ඕන. ලෙනින්වාදී කියවලෙන්න ඕන. ඒ රටවලත් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ රටවල එහෙම තමයි වෙලා තියෙන්නේ. අදටත් කොමියුනිස්ට් පක්ෂ පාලනය කරගෙන තියෙන චීනේ, චීනේ කියන්නේ තමන් ධනවාදී රටක් කියලා. චීනේ කියන්නේ තමන් සමාජවාදී රටක් කියලා. හරි, චීනේ තීර පාලන ක්‍රමය මොකද්ද කියලා බලන්න ඕන. ඉතින් ඒකනේ මම හිතන්නේ මෙන්න මේ වගේ මේ 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 කිසිම තේරුමක් නැති අද තේරුමක් නැති තැනකට මේ විවාදය අරගෙන එනවා ලේබල් කරණය හරහා. කුමන දේශපාලන පක්ෂයේ කුමන ආකාරයේ වැඩ කටයුත්තක්ද කරන්න කියන එක තීරණය වෙන්නේ අපි දේශපාලන පක්ෂයක් හැටියට ඉන්න තැන, අද ලංකාවේ සංවර්ධනයේ තත්ත්වය සහ අපි මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද කියන එක මතයි. අපි මේ වෙලාවේ කරන්න ඕන දේ අනිවාර්යෙන් කරන්නට ඕන. හරි, ඒකින්ද මේගොල්ලෝ මොන කතන්දර කිව්වත් 2010 ඒගොල්ලෝ කරන්න හිටියා, 2015 ඒගොල්ලෝ කරන්න හිටියා. ඇත්තටම මේ ඩිජිටල් ID එක ගැන කතන්දරේ ඩිජිටල් ID එක 2015 යෝජනා කරලා තියෙනවා. ඊට පස්සෙත් යෝජනා කරලා තියෙනවා. හැබැයි කරලා නැහැ. මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඩිජිටල්කරණය කියන එක වැදගත් පියවරක්. නිෂ්පාදන බලවේග වර්ධනය කිරීමේ වැදගත් පියවරක්. නමුත් අපි ඒක කරලා නැහැ. ඉතින් නොකර තිබීමේ ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. ඕගොල්ලෝ කරන්න ඕන වැඩේ ඕගොල්ලෝ කරලා තිබ්බනම්. අපි මේක කරන්න ඕනේ නැහැ තමයි. ඒක ඇත්ත. නමුත් ඕගොල්ලෝ කරන්න ඕන වැඩේ ඕගොල්ලෝ කරලා නැහැ. එතකොට ඒකත් අපිට කරන්නට සිද්ධ වෙනවා. අපි ඒකත් කරනවා. මොකද මේ රට ගොඩනැගීමේ වගකීම තියෙන්නේ අපිටයි. මේ නගරට ගොඩනැගීමේ හැකියාව තියෙන්නේ අපිටයි. අපි ඒක මේ අවුරුද්ද තුල ඔප්පු කරලා තියෙනවා. මම නැවතත්තර මූල්‍ය විනය කියන කාරණයට එන්නම්. ලංකාවේ භාණ්ඩාගාරය කියන්නේ හැම අවුරුද්දෙම එදිනෙදා මුදල් හොයාගනිමින් ජීවත් මේ කටයුතු කරපු තැනක්. කිසිම ආකාරයකින් මූල්‍ය ස්ථාවරභාවයක් මූල්‍ය විනයක් ප්‍රැක්ටිස් කරපු තැනක් නෙමෙයි ලංකාවේ භාණ්ඩාගාරය. ඒක හින්දා තමයි අපි ණය ගැනීම වැඩි වෙන්නේ, අපේ පොලි ගෙවීම් වැඩි වෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන මේ අසංවිධිතභාවය නිසායි. නමුත් අපේ පාලන කාලය තුල පළවෙනි අවුරුද්ද තුල අපිට පුළුවන් වෙලා තියෙනවා රුපියල් ට්‍රිලියන් 1.2කට ආසන්න භාණ්ඩාගාරයේ සංචිතයක් හදාගන්නට, බෆර් එකක් හදාගන්නට. එතකොට මේ බෆර් එකේ දැන් ඉඳගෙන අහනවා අල වලට දෙන්න බැරියයි, ලුණු වලට දෙන්න බැරියයි, මේ රුපියල් ට්‍රිලියන් 1.3න් මොකක්ද, ට්‍රිලියන් එක සංචිතයෙන් මොකක්ද කරන්න කියලා මන්ත්‍රීවරු අහනවා. ඇත්තටම මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේක හරහා සිද්ධ වෙන්නේ අපි මේක හදාගත්තේ කොහොමද? හොඳින් ආදායම් එකතු කිරීමෙන්. අපේ ආදායම එකතු කිරීම අපි හොඳින් කරලා තියෙනවා. අපි වියදම් කළමනාකරණ ඉතාමත් හොඳින් කරලා තියෙනවා. ඒකින් තමයි අපේ රුපියල් ට්‍රිලියන් එක සංචිතයක් අද වෙනකොට භාණ්ඩාගාරයේ තියෙන්නේ. එතකොට මේක හරහා අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? මේක ඉතාම වැදගත් සභාපතිතුමනි. මේ ට්‍රිලියන් එක සංචිතය හරහා අපිට පුළුවන් වෙනවා එකක්. අපි දැන් මූල්‍ය වශයෙන් ස්ථාවරයි. අපි දන්නවා අපේ ගාව සල්ලි තියෙනවා. හරි, අපිට අපි 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 අර වෙනදා වගේ අස්ථාවර භාවයක ජීවත් වෙන්නේ නැහැ ලංකාවේ රජේ. ලංකාවේ රජේ ගාව බෆර් එකක් තියෙනවා හදිසි අවස්ථාවකට උනත් මූණ දෙන්නට. ඒ වගේම තමයි වැදගත්ම දේ අපේ පොලි අනුපාත. අපි දන්නවා අර්බුදයේ අවස්ථාවේදී, ලංකාවේ ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී, රජයට සල්ලි නැතිම අවස්ථාවේදී 33%කට පවා පොලි අනුපාත දෙන්න සිද්ධ වුණා අපේ රජයට මූල්‍ය සපයා ගැනීමට. අද වෙනකොට ඒ ප්‍රමාණය 10%කට වගේ වැටලා තියෙනවා. ඒ වැටලා තියෙන්නේ ඇයි? මොකද ණය දෙන අය දන්නවා, රජයට ණය දෙන පිරිසුත් දන්නවා, රජයේ ගාව සංචිතයක් තියෙනවා, ඕනෝට වඩා පොලි අනුපාත කෝට් කරන්නට බැහැ කියන එක. ඒනෝ අපිට පුළුවන් වෙලා තියෙනවා පොලි අනුපාත, රජයේ ණය ලබා ගැනීමේ පොලි අනුපාතය පාලනය කර ගැනීමේ හැකියාවක් දැන් රජයට ඇවිල්ලා තියෙනවා. ඒක හරහා ලබන අවුරුද්දේ අපි දැන් මේ අවුරුද්දේ අපි ණය ගත්තට වඩා ලබන අවුරුද්දේදී ණය ගැනීමේදී අපිට වාසියක් එනවා. මොකද අපි අපේ මිඩ් ටර්ම් ඩෙට් ස්ට්‍රැටජි එක බැලුවොත් අපේ 2026 අවුරුද්ද සඳහා භණ්ඩාරය විසින් ඉදිරිපත් කරලා තියෙනවා ණය උපාය මාර්ගය. එතකොට මේ උපාය මාර්ගය බැලුවම අපිට බොහොම පැහැදිලිව පේනවා අපි ලබන අවුරුද්දේ 90%ක්ම දේශීය ණය මත තමයි අපේ ණය මූල්‍ය සපයා ගැනීම කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකින්ද මේ භණ්ඩාරයේ තියෙන මේ සංචිතය පාවිච්චි කරලා පොලි අනුපාතය පහළ මට්ටමක තබාගෙන යෑම අපේ රටේ මූල්‍ය විනය තවදුරටත් ආරක්ෂා කිරීමට ඉතාම වැදගත්. එහෙම නැත්නම් පොලි වියදම, ලංකාවේ වැඩිම වියදම තියෙන පොලි වියදම, මේ පොලි වියදම අනිවාර්යෙන් වැඩි වෙනවා අපිට එහෙම කරන්න බැරි වුණොත්. ඒකෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා, අපිට පුළුවන් වෙලා තියෙනවා මෙච්චර කල් අපි කළේ පොලි වියදම වැඩි වෙමින් යන්නේ. විදේශයන්ට දේශීයව ණය හිමියන්ට දෙන පොලි වියදම වැඩි වෙමින් යමින් තිබූ චක්‍රය අපි නවත්තලා ඒ වෙනුවට අපි පටන් අරගෙන තියෙනවා පොලි වියදම අඩු කර ගැනීමේ චක්‍රයක්. මේ චක්‍රය අපි රිවර්ස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ මූල්‍ය විනය හින්දායි. අපි ඒක මතක් කරගන්නට ඕනේ. මූල්‍ය විනය හින්දාමයි ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම නැවතත් අපි බැලුවොත් මේ අයවැය තුල අපි දැනට අපේ ආර්ථිකයේ තියෙන්නේ අපනයන භෝග, එහෙම නැත්නම් ඇඟලුම්, මෙත කර්මාන්ත අපනායන, ඊට පස්සේ විදේශ ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය වගේ තැනක තමයි අපේ ආර්ථිකය මේ වෙලාවේ තියෙන්නේ. සංකීර්ණ ආර්ථිකයක් නෙවෙයි සභාපතිතුමනි. අපිට මෙතන ඉඳගෙන අපිට අවශ්‍ය සංවර්ධන ඉලක්ක වලට යෑමේ හැකියාවක් නැහැ. ඒක අපි දන්නවා. අපි මේ ආර්ථිකය කළමනාකරණය කරනවා. අපි රජයට ආනකොට, අපි බලයට එනකොට තිබිච්ච ආර්ථිකය අපි කළමනාකරණය කිරීමට අවශ්‍යයි. ඒක අපේ වගකීම. ඒ වගේ මේ ආර්ථිකය එතනින් ඔසවා දැමීමටත් අපිට වගකීමක් තියෙනවා. අපේ සංවර්ධන ඉලක්ක වලට අපි යන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය වරමුදල විසින් 2026 වර්ෂය සඳහා අපිට පුරෝහතනය කරලා තියෙන්නේ 3.1% ආර්ථික වර්ධන වේගයක්. 2024ට පෙර සිටපු රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් ආර්ථික පරිවර්තන පනත යටතේ පුරෝහතනය කරලා තිබුණේ 5% ආර්ථික වර්ධන වේගයක්. අපි මධ්‍යකාලීනව 7% ආර්ථික වර්ධන වේගයක් අවශ්‍යයි කියන එක අපි පිළිගන්නවා. අපි ඒක ප්‍රතිපත්තියක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේක තමයි වෙනස. අයවැය කියවන්න පුරුදු වෙන්න ඕනේ විපක්ෂයේ. කවදාකවත් නැති ග්‍රෝත් ටාගට් එකක් දැක්කම පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න ඕනේ මේ මොකද්ද මේ කියලා. හරි IMF එකෙන් දීලා තියෙන ග්‍රෝත් ටාගට් එකට නම් අපි යන්නේ. රනිල් වික්‍රමසිංහ හදපු ග්‍රෝත් ටාගට් එකට නම් අපි යන්නේ. 7% ගැන අපි අයවැය කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. 7% තමයි අපේ ටාගට් එක. අඩුම ගානේ 7% අපිට අයවැය අපි හිතනවා මධ්‍ය කාලීනව අපිට මේ අගේ එන්නට අවශ්‍යයි කියලා. ඒ සඳහා තමයි අපි උපාය මාර්ග ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ උපාය මාර්ගය තුල තමයි ණය තිරසනකරණය කිරීම, ඩිජිටල්කරණය කිරීම, ඊට පස්සේ අපනයන ආර්ථිකයේ ගොඩනැගීම, ග්‍රාමීය සංවර්ධනය, එතකොට සියලු දෙනාගේ ග්‍රාමීය දින්දු බව තුරන් කිරීම, නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීම, මෙන්න මේ කියන කාරණේ අපේ උපාය මාර්ගයේ එන්නේ මේ 7% ටාගට් එකට යන්නේ. එහෙමද IMF එකේ ටාගට් එකට යන්නවත්, රනිල් වික්‍රමසිංහගේ ටාගට් එකට යන්නවත් නෙවෙයි. තොර මේක නිශ්චිත උපාය මාර්ගයක්. ඒ උපාය මාර්ගය විවේචනය කරන්නේ නැතුව මෙතන තමන්ට හිතන දේවල් කියනවා. දැන් සභාපතිතුමනි මේ උපාය මාර්ගය අපි බැලුවොතින් පළවෙනි දේ තමයි දැන් මේ ගොඩක් අය ඉඳගෙන කියන අපි එනකොට රට ස්ථාවරව තිබ්බලු රට ගොඩ දාලාලු තිබ්බේ නැහැ. රටේ යම්කිසි ස්ථාවරභාවයක් ඇතිවලා තිබුණා අපි 2022 කඩාගෙන වැටුණු ආර්ථිකයක් හැටියට ජාත්‍යන්තර මූලවර මුදලත් එක්ක එකතු වෙලා අපි යම් ස්ථාවරත්වයක් රටේ ඇති කරගත්තා. ඕන් අපිට රට ස්ථායි කිරීමට සහයක් ලබා දුන්නා. ඒ ක්‍රියාමාර්ග කරගෙන රට ස්ථාවර කරගෙන අපි හිටියෝ ඒක ඇත්ත. නමුත් අපි ආර්ථික පදනමෙන් විනාශ වෙච්ච රටක්. අපේ රටේ ආර්ථික පදනම විනාශ කරලා තියෙන්නේ. නිෂ්පාදන හැකියාව විනාශ කරලා තියෙන්නේ. ඒක කෘෂි කර්මයේද, ධීවර කර්මාන්තයේද, කර්මාන්තද, ඊට පස්සේ සේවා ආර්ථිකයේද මේ හැම තැනම පදනමින් විනාශ කරපු රටක්. පදනමින් විනාශ කරපු රටක් හදන්න නම් අපි පදනමින් ගොඩනගන්නට අවශ්‍යයි. අපි ඒකටයි මේ උපාය මාර්ගය ගෙනල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි අපේ අයවැය තුල තියෙන මං හිතන්නේ වැඩි ඉඩක් ලබා දීලා තියෙනවා අයවැය තුල අපි SME සෙක්ටර් එක ඩෙවලොප් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා. ඒ වගේම ඩිජිටල් ආර්ථිකය. මම හිතන්නේ මේක අපි සුළු කොටස ලගන්න හොඳ නෑ. දැන් මේ අවුරුදු ගානක් තිස්සේ මේ කියනවා හරි. ඩිජිටල් කියලා කීකී ඉන්නවා තමයි. නමුත් කරලා නෑ. ඩිජිටල් කරලා නෑ. හැබැයි ඩිජිටල් කරනවා කියලා කියන්නේ මේක මේ අපි අර තියෙනවානේ ආර්ථිකයේ පිමි ගන්න තාක්ෂණයේ තියෙනවා නවෝත්පාදන තියෙනවා මේවා ආර්ථිකයේ සමස්තයක් ලෙස ඔසවා තබනවා. එතකොට එහෙම තමයි අර ස්ටීම් එන්ජින් එක හදපු එක, ඉලෙක්ට්‍රිසිටි එක හොයාගත් එක, මේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හදපු එක, ඉන්ටර්නෙට් එක හොයාගත් එක මේවා සමස්තයක් ලෙස සමස්ත ආර්ථිකයේ තාක්ෂණය මගින් ඔසවා තබනවා. ඩිජිටල් ඉකොනොමි එක කියලා කියන්නේ ඒ වගේ දෙයක්. මේක සමස්ත ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ දාන්න ඕන දෙයක්. අපි ඒ වෙනුවෙන් මොනතරම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවද? අපි ඒක බොහොම නිශ්චිතව පෙන්වලා දීලා තියෙනවා. අපි බොහොම නිශ්චිතව පෙන්ලා දෙලා තියෙනවා මේ අයවැය තුල ඩිජිටල් ආර්ථිකයක් සඳහා රාජ්‍ය ආයෝජනයේ රුපියල් බිලියන 25ක්. එතකොට මේ බිලියන 25 තුල තිබෙනවා ඩිජිටල් ID එක අපි 2026 තුන්වන කාර්තුවේදී ගෙනේමට බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය කතා කළා තමයි. ගොඩක් අය ඉදිරිපත් කළා වෙන්න පුළුවන්. නමුත් අපි කරනවා. ඒ වගේම තමයි අපි රුපියල් බිලියන 3ක් ඉදිරිපත් කරලා තියෙනවා ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීම සඳහා. data centers. දැන් මේක මේ අලුත් අදහසක්. ලෝකයේ අනිත් රටවල් වල සමහර නගරවල data centers හැටියට ආර්ථික කලාප සංවර්ධනය කිරීම කරන ගොඩක් දුරට චීනයේ මේක තියෙනවා. ඒත් අපි බැලුවම data center එකක් හදන්න නම් අපිට ඒකට නීතිමය රාමුවක් අවශ්‍යයි. ඒ නීතිමය රාමුව වගේම රජය විසින් ඒකට ලබා දෙන මූල්‍ය සහ ප්‍රතිපත්තිමය සහය අවශ්‍යයි. ඒ සහය ලබා දීම සඳහා මේ අයවැය තුල ඒ කියන්නේ මූල්‍ය සහය ලබා දීමට හරිත බලශක්තිය සහය ලබා දීමට ඉන්සෙන්ටිව්ස් ලබා දීමට ඒ වගේම විදුලි සහය ලබා දීමට මේවට අපි වෙනම සල්ලි මේ අයවැය තුල වෙන් කරලා තියෙනවා මූලික වශයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා ආරම්භයක් වශයෙන් මොකද මේක ආරම්භක වර්ෂය නිසා ඒ වගේම තමයි සම්නිවේදන කුළුණු වලට සන්නිවේදන කුළුණු වැනි යටිතල පහසුකම් මේ ඩිජිටල් ආර්ථිකයකට අවශ්‍යම දෙයක් එවැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එවැනි යටිතල පහසුකම් වලට ආයෝජන කැඳවීම සඳහා අපි ඒ සඳහා අවුරුදු 5ක ටැක්ස් කන්සෙෂන් එකක් ලබා දෙනවා.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ කාලය විනාඩි 2යි තව තියෙන්නේ.
බොහොම ස්තුතියි සභාපතිතුමා. එතකොට මේක ඇත්තටම මේ ඩිජිටල් ආර්ථිකයේදී මේ කයල්ල ගන්න මේ ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙන්න නෙවෙයි. මොකද අර මං කිව්වේ ඒක ඩිජිටල් කරණය කියලා කියන්නේ. අපිට මේකට ආයෝජන අවශ්‍යයි. මේ පහසුකම් ලංකාවේ ඇති වෙන්නට අවශ්‍යයි. ඒකට රාජ්‍ය ආයෝජනයකුත් තියෙනවා. රුපියල් බිලියන 25ක රාජ්‍ය ආයෝජනයක් තියෙනවා. නමුත් මේකට අපි පෞද්ගලික අංශයේ ආයෝජන කැඳවන්නට ඕන. පෞද්ගලික අංශයේ ආයතන කැඳවලා මේ අපේ සමස්ත ආර්ථිකය මේ තියෙන මට්ටමින් උස්සන්නට ඕන. මේක විප්ලවීය වෙනසක් වෙනවා ආර්ථිකයේ. අපි හරියට කරවතින්. එහෙනම් අපි ඒක හරියට කරන්නට ඕන. අනිත් කාරණේ. දැන් මේ දිගටම කියනවා මේ අපි කරන්නේ අර ගොල්ලෝ කරපු එකමයි මේ ගොල්ලෝ කරපු එකමයි කියන එක. ඒකට අවසාන වශයෙන් එක කාරණයක්. දැන් මේ අපි රාජ්‍ය කියන එක අපේ මේගොල්ලන්ගේ තියෙන ප්‍රධාන වෙනස තමයි 2015 මං හිතන්නේ 2016 ඉදිරිපත් කරපු අයවැය කතාව බැලුවොත් ඒක බොහොම පැහැදිලිව තියෙනවා. නිදහස් වෙළඳපොළ බලවේග මත විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මේතරම් රාජ්‍ය ආයෝජන ගැන වැදගත්කමක් පෙන්වන්නේ රජය විසින් ප්‍රතිපස්සිතකස් සකස් කිරීම යටිතල පහසුකම් සකස් කිරීම විතරක් නෙවෙයි මූලික නායකත්වයේ අරගෙන රාජ්‍ය රට ආර්ථිකයේ ගොඩනැගීමේ උමනාවක් තියෙනවා කියන එක අපි පැහැදිලි කරගෙන තියෙන හින්දායි. ඒ අනුව තමයි අපි මේ රාජ්‍යයේ මේගොල්ලෝ රාජ්‍ය කියන එක අවුල් කරලා තියෙන්නේ. ඕන තැන් වලට ආයෝජනය කළ නැහැ. කුඩා කුඩා ගොඩනැගිලි රටවටේම හදන්නට මුදල් නාස්ති කරලා තියෙනවා සමහර තැන් වල. ඒවා හරියට හදලා නැහැ. ඒවා ඉවර කරලා නැහැ. අවශ්‍ය තරම් ප්‍රමාණයට අවශ්‍ය තැන් වලට රජයේ සේවකයෝ නැහැ. අවශ්‍ය තරම් ප්‍රමාණයට රජයට අවශ්‍ය සම්පත් නැහැ සමහර තැන් වල. නමුත් මැතිඇමතිවරුන්ගේ ඔෆිස් නම් හදලා තියෙනවා. ඒක අපි දන්නවා. ඇමතිවරුන්ගේ ඔෆිස් සාගර වගේ හදලා තියෙනවා. එහෙම හදලා තියෙද්දි තමයි ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කැබ් එකක් දෙන එක ගැන මෙතන ඇවිල්ලා බොරුවට කතා කරන්නේ. ඒක මන්ත්‍රීවරුන්ගේ කැබ් එකක් ගැන කිය කී. හරි, එතකොට මේ රාජ්‍ය කඩා දාලා තියෙන්නේ. ඒ කඩපු රාජ්‍ය අපි හදන්න ඕන. මොකද අපේ උපකරණයේ පුද්ගලික සම්බන්ධතාවත් අපේ උපකරණයේ ව්‍යාපාරිකයන්ගේ හොඳ හිතවත් නෙවෙයි. අපේ උපකරණයේ රාජ්‍යයයි. අපි මේ ආර්ථිකයේ මෙහෙවන්නේ රාජ්‍ය හරහා. මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි. විනාඩියක් ලබා දෙන්න. ඒ රාජ්‍ය ගොඩනැගීමට අපිට වගකීමක් තියෙනවා. ඒ අනුව තමයි අපි මේ අවුරුද්දේදී රාජ්‍යයට කරලා තියෙන අකටයුතුකම් අවසන් කිරීමට 75,000ක් අපි නැවත රික්‍රූට් කළා මේ අවුරුද්දේදී. රජයේ සේවයට ඒ වගේම රජයේ දේපල තාර්කිකරණය කිරීම සඳහා අපි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ස්ටේට් ඇසට් මැනේජ්මන්ට් ඇක්ට් එකක් ඉදිරිපත් කිරීමට අපි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ අර ජේෂ්ඨ පුරවැසියන්ට පොලිස් අහණයක් ලබා දීම සඳහා ඔවුන් භාවිතා කරපු රුපියල් බිලියන 25 අපිට තමයි ගෙවන්න වෙලා තියෙන්නේ. අපි ඒකත් ගෙවනවා. මොකද මේව නිරවුල් කරන්නට ඕන. ඒ වගේම රජයේ ආයතන රජයට අයත් ආයතන 10ක් රජයේ ආයතන 10ක ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට අපි මේ අයවැය යටතේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒකින්ද අපි මේ අපේ සමස්ත උපාය මාර්ගයේ තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව තනින් තනින් කියවලා මේක තේරුම් ගන්නට අපහසුයි.
ඒක අමතර විනාඩි දෙකක් ලැබෙනවා.
කොහොමද සූති සභාපතිතුමනි? ඉතින් අපි බලන්න ඕනේ එතකොට මේ මම කියපු කාරණේ. ඒ කියන්නේ අපි ඩිජිටල් ආර්ථිකයේ බල එම්පවර් කිරීම, ඒක පවර් කිරීම, ඒ වගේම ඒක කරන්නේ නිකන් නෙවෙයි රජයේ සහභාගීත්වය යටතේ, රාජ්‍ය නායකත්වය යටතේ, ඒ SME සෙක්ටර් එකත් එහෙමයි. SME සෙක්ටර් එකට රුපියල් බිලියන 80ක් මේ අයවැය යටතේ ණය පහසුකම් සඳහා වෙන් කරලා තියෙනවා. ඒතර අපි මේ හදන්නේ අපේ ආර්ථිකයේ පදනම. ආර්ථිකයේ පදනම, ඒ ආර්ථිකයේ පදනම හැදීම තමයි අපිට ඊළඟ අවුරුද්දේදී සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම එනර්ජි සෙක්ටර් එක බලශක්තිය සඳහාත් ආයෝජන කැඳවීමට, බලශක්ති ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීමට රජයේ වෙනම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. එනර්ජි ට්‍රාන්සිෂන් ඇක්ට් එක අපි ලබන අවුරුද්දේ ගේන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා බලශක්තිය ප්‍රවාහනය සහ ඩිජිටල් ආර්ථිකය ඒකාබද්ධ කරමින් ආර්ථික උපාය මාර්ගයක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒකින් මේ කාරණය මේ බරින් අරගෙන කතා කරන්න. මේ බරින් අරගෙන කතා කරන්න බැරි වෙලා නිකන් අර මේ අනවශ්‍ය ලෙස නිකන් ඕනති විහිළු කරන්නයි අපහාස කරන්නයි එහෙම කරන්න ඕනේ නැහැ. මේක අයවැය විවාදයක් නේ. අනිත් එක තමයි මම හිතන්නේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉතාලම වැරදි කතාවක් කිව්ව වතුකම්කරුවන්ගේ ලැප්ටොප් සම්බන්ධයෙන්. මම අපේ මගේ සහෝදර මන්ත්‍රීතුමා ඒකට උත්තරයක් දෙන්න ගියා. ඒක මම කියලා මේක අවසානයක් කරන්නම් සභාපතිතුමනි. ඇත්තටම මේ කතාව මේ කියන කතාව බලන්නකො බදු සහනයක් දෙන්න තිබ්බලු වැටුපට දායකත්වය දරන්නේ නැතුව. සභාපතිතුමනි පුද්ගලික ආයතන වලට බදු සහනයක් දුන්නට පස්සේ ඒක අනිවාර්යෙන් වැටුපට දායකත්වයක් ලබා දෙනවා කියලා රජයට තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැ. වැටුප් වැඩි කරගැනීමේ හැකියාව ඒත් තියෙන්නේ ඒ ආයතන වලට තමයි. මේක තමයි ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කළේ. ඔහේ බදු සහන ලබා දුන්නා. ඒවා යන්නේ කොහෙටද, ලැබෙන්නේ කාටද, ඒවා අවසාන ඵලදායිත්වය මොකද්ද කියලා බලන්න නැතුව ඔහේ බදු සහන ලබා දුන්නා. අපේ බදු ආදායම අඩු වෙලා අපි අවසානයේ බංකොලොත්භාවයට යන්නේ මේ ප්‍රතිපත්තිය නිසායි. අපි මේ ප්‍රතිපත්ති ඉන්නේ නැහැ. අපි ටාගටඩ් පොලිසිස් ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි නිශ්චිත වශයෙන්
හොඳයි ඔබතුමේ කාලය අවසානයි.
අපිට ගියක් දැන් සභාවතුනේ අපි නිශ්චිත වශයෙන් වතිකම්කරුවන්ට අපේ වේලාව නේද? අපි නිශ්චිත වශයෙන් වතුකම්කරුවන්ට රුපියල් 200ක ආධාරය ලැබයි. ඒක ටාගටඩ්. ඒක අනිවාර්යෙන් යන්නේ කම්කරුවාට. ඒක වෙන කාටවත් යන්නේ නැහැ. ඒක කම්කරුවා නිශ්චිත කරගෙන ලබා දෙන සබ්සිඩි එකක්. ඒක බදු සහනයක් වගේ නෙවෙයි. මේ අයවැය පුරාම තියෙන සහන tax concession වේවා අනිකුත් සෑම සහනයක්ම ඉතාම නිශ්චිත කරලා කාටද ලැබෙන්නේ කියලා හොයලා බලලා දෙන සහන පමණයි. මේක අපේ සමස්ත උපාය මාර්ගයට සම්බන්ධ කරලා තමයි සභාපතිතුමනි අපි ලබා දීලා තියෙන්නේ. බොහොම ස්තුතියි මට කාලය ලබා දීම සම්බන්ධයෙන්.
හොඳයි.